Honorable Salman.
Mula Sunaruda Garu Mantitumeni, Vedagatamatian Shatunak Sambandin, Sagachakrame Asta Vedi, Mapratamema, Rajaparipal Namatitumaveta, Sri Lanka Paripal Seva Sangame, Nedari Nisin, Idripat Karana, Yojanavak, Idripat Karanda, Satutui. Ownge illim manne Sri ownge karunu dakvima anuwa Sri Lankave me Sri Lanka rajya seve deepavyapta seva 13ak pavatinawa ewa seva anuyuktiya 30000ak pamana wenawa ownge visrama ganwime vayasa avurudu 60ai mema 30000ak athara Sri Lanka paripalana seve niladarin දෙදහස් නමසියත් තුන් දහසක් අතර ප්‍රමාණයක් සේවය කරනවා. මෙයින් මොවුන්ගේ විශ්‍රාම වයස හැටියට නිශ්චය වෙලා තියෙන අවුරුදු 60යි. නමුත් ඇතැම් සේවා මේ දීපව්‍යාප්ත සේවා සමහරක් විශේෂයෙන්ම ඉංජිනේරු සේවයේ විශ්‍රාම වයස අවුරුදු 61යි. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස හැටියට අවුරුදු 63ක් දක්වා සහ විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්ය මණ්ඩලවල සමාජික අයගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ආදී වශයෙන් දැක්වෙනවා. දැන් මොවුන් කියන්නේ බොහෝ විට පරිපාලන සේවයේ කටයුතු කරන නිලධාරියෙක් පරිණතභාවයට පත් වෙන්නේ වයසත් සමග අත්දැකීමත් සමග බලපුරුද්දත් සමග. එම නිසා අවුරුදු 60 දී ඔවුන්ව විශ්‍රාම ගැන්වීම එක්තරා ආකාරයක අසාධාරණයක් වුණ්ඩ කරන පෞද්ගලිකව ඒ වගේම මේ සමහර දීපව්‍යාප්ත සේවා අතර විෂමතාවයක් පවා ඇති කිරීමට තුරුද වෙනවා කියලා. ඒ වගේම ඔවුන් කියනවා මාසික විශ්‍රාම වැටු බිල මේ වෙන විට 6 ලක්ෂයක් පමණ වෙන විශ්‍රාමිකයන් සඳහා මාසිකව බිලියන 18ක් පමණ මුදලක් ගෙවීමක් කරනවා කියලා. එම නිසා එම නිසා ඔවුන් කියන්නේ සේවා කාලය දික් කරොත් ඔවුන්ගේ සක්‍රීය සේවය ලබාගෙන රටේ දායකත්වය ලබා ගන්න පුළුවන් කියලා. එම නිසා මා ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ මේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉතාම සානුකම්පිකව සලකා බලන්න කියලා. ඒ වගේම මා මේ පිටපතක් ඔබතුමාගේ දැන ගැනීම සඳහා සභාවගත කරනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය මා යොමු කරන්නේ මා කතා කිරීමට අදහස් කරන්නේ සුදේශ කටයුතු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශ සම්බන්ධව. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට මතක ඇති මම මේ සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් ඇහුවා. සුනාමි සිද්ධියෙන් පස්සේ 2004 සෞදි අරාබියානු රෙඩ් ක්‍රසන්ට් ආයතනයෙන් නිවාස ව්‍යාපෘති තුනක් ලංකාවට දුන්නා. මම හිතන්නේ ව්‍යාපෘති තුන දුන්නේ සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් නිවාස 500 බැගින් මම හිතන්නේ ලබා දුන්නා. එතකොට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ නිවාස ඉදිකරේ අම්පාර දිස්ත්‍රික්කයේ දීගවාපි විහාරයවට නොරච්චෝලේ කියන ස්ථානයේ. මෙහිදී මම නිවාස 500 ඉදිකරලා බෙදා හැරීමට නියමිතව තියෙන අවස්ථාවේදී ඒවක මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටි එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා මෙම රජයේ ඉඩම් බෙදීම නීති විරෝධී ආකාරයට කරනවා කියලා. ඒ අනුව 2009 දෙසැම්බර් මාසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. එම බෙදා හැරීම අත්හිටුවමින් සහ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ මේ රජයේ ඉඩම් බෙදනකොට අනුගමනය කළ යුතු චක්‍රලේඛ අනුව කටයුතු කරලා බෙදා දෙනවා නම් බෙදා දෙන්න, එහෙම නැත්නම් මේක අත්හිටවන්න කියලා. 2009
මම කරන්නම් මන්ත්‍රීතුමා, මේ මේ ලිපිගොනුව මම සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලලා තිබෙනවා. එතකොට සුප්‍රීම උසාවියේ මේ සම්බන්ධයෙන් දීපු නියමයක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගණනය කළා ජාතික අනුපාතයන් අනුව මේ බෙදා හැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. මේ ගැන අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලය වෙනම මේ ගැන ක්‍රියා කරගෙන ගිය නිසා මම මේ ගැන ක්‍රියා කිරීම පොඩ්ඩක් නැවැත්තුවා. නමුත් මේ ප්‍රශ්නය මං හිතන්නේ ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්නයක් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සුප්‍රීම උසාවියෙන් දීපු තීරණයත් සමග ගැටෙන ප්‍රශ්නයක්. අපි ඕන ඉදිරි කාලෙදී මේ ගැන වෙනම සාකච්ඡාවක් දාලා බලමු. මම පිළිගන්නවා ගෙවල් 500ක් අපරාධය හොඳට හදලා තිබෙනවා. අවුරුදු 10කට ආසන්න කාලයක් දැන් විනාශ වෙමින් තිබෙනවා. බලව මොකක් හරි නිගමනයකට එන්න.
බොහොම ස්තුතියි ගෞරවනීය ඇමතිතුමනි. ඒ වගේම මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කියන්නේ මේ රජයේ ඉඩම් බෙදීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය උල්ලංඝනය වෙච්ච හින්දා මේක නැවැත්තුවා. මෙහිදී ගරු ඇමතිතුමනි, ඔබතුමා කියපු විදිහට මේක අමාත්‍ය මණ්ඩලයටත් ගියා, ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුවටත් ගියා. දැන් මෙතන මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අර කෝකියෝ වැඩි වෙන තරමට සුප් එක නරක වෙනවා වගේ, too many cooks spoil the soup කියෝ වගේ මේක බරපතල අර්බුදයකට යන්න පුළුවන්. එම නිසා මා ඔබතුමාට ගරු ඇමතිතුමාට යෝජනා කරනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රේෂ්ඨාධිකරණය කියපු විදිහට ඉඩම් කච්චේරියක් තියලා ඉඩම් ඒ නිවාස බෙදලා දෙන එක. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිශෝධන ආයුධ පත්‍රයක් දාලා තීන්දුව වෙනස් ඒ දෙකෙන් එකක් සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මුස්ලිම් විවාහ දික්කසාද පනත යටතේ උපදේශකාරක සභාවක් පත් කිරීමට නාම යෝජනා ලබා ගැනීම සම්බන්ධව. එම උපදේශක සභාවත් පිහිටවන්න කියලා මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මා තුන්වෙනිව කතා කරන්න කැමති පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් ගෞරව ඇමතිතුමා පේන්න නැහැ. කෙසේ වෙතත් දැන් මේ දිනවල අපිට ලොකු මතභේදයකට තුඩුදලා තියෙන කාරණයක් තමයි මේ සීමා නිර්ණය. දැන් සීමා නිර්ණය කිරීම පළාත් පාලන ආයතන වලට සීමා නිර්ණය කිරීම 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙලා අදටත් ඉවර නැහැ. අවුරුදු මහිතන අවුරුදු 5ක කාලයක් තිස්සේ ඡන්ද තියාගන්න බැරුව අපි බරපතල අර්බුදයකට මුහුණ දීගෙන සිටිනවා. සමහර හෙටත් මේ සම්බන්ධයෙන් යම්කිසි 50 සංශෝධනයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මගේ මේ කරුණ ඉදිරිපත් කිරීම ගරු පළාත් පාලන ඇමතිතුමාට යොමු කරන්නේ මේ පළාත් සභා සීමා නිර්ණය සම්බන්ධයෙන්. අපි දැන් මාස දෙකකට ඉස්සෙල්ලා පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නීතිය ගෙනහැල්ලා ඒ සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කළා. එම සීමා නිර්ණය කමිටුව පත් කිරීමෙන් අනතුරුව සීමා නිර්ණය කමිටුව පත්තරවල දැන්වීමක් දාලා දැන් මේ දවස්වල කටයුතු කරගෙන යනවා. මෙහිදී මම මතු කරන කාරණේ වෙන්නේ දැන් 2017 වර්ෂයේ සීමා නිර්ණ කටයුතු කරන්නේ 1988 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නිශ්චය කරලද මන්ත්‍රී සංඛ්‍යාවට අනුරූපව. උදාහරණයක් වශයෙන් කොළඹට බස්නාහිර පළාතට 1988 මන්ත්‍රීවරු 104යි. දැන් 2017දීත් මන්ත්‍රීවරු 104ටමයි සීමා නිර්ණය කරන්නේ. 50%ක් ඡන්ද කොට්ටාස කරනවා, 50%ක් සමානුපාතික නියෝජන ක්‍රමයට. මේදී බරපතල ප්‍රශ්නයක් මොනද දෙනවා. මොකද 1988 මන්ත්‍රී දූර සංඛ්‍යාව පළාත් සභාවල නිශ්චය කළේ 1981 පැවති ජන සංගණනය අනුව. නමුත් ඒ අවස්ථාවේදී ලංකාවේ සමස්ත ජනගහනය හැටියට සඳහන් වෙන්නේ මිලියන 14.5ක්. එතකොට 2011 වර්තමාන ශ්‍රී ලංකාවේ සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මම හිතන්නේ මිලියන 20.3ක් විතර වෙනවා. ඒ අනුව ජනතාව අනුව ප්‍රමාණය අනුව මන්ත්‍රී නියෝජනයක් සිදු වෙනවාද කියලා ගැටලුවක් පනිනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණ පනතේ තියෙනවා සෑම 40,000කටම එක් මන්ත්‍රීවරයෙක් පත්විය යුතුයි කියලා. එතකොට ඒ ප්‍රතිපත්තියත් කැඩෙනවා මේ සීමා නිර්ණයේදී. මම හිතන්නේ මේ పూర్ව අනතුරුකමක් ආකාරයෙන් මම කරන්නේ. මොකද මේකත් විශාල නඩු සංඛ්‍යාවකට පළාත් සභා ඡන්දත් තියන්න බැරි විදිහට මේක ගැටලුවකට මතුවෙන්න පුළුවන්. මෙහිදී මම ගරු සභාවේ අවධානය යොමු කරනවා 2001 පැවති ජන සංගණනයෙන් පස්සේ මැතිවරණ කොමසාරිස්වරයා 2004 ගැසට් නිවේදනය නිකුත් කළා පළාත් සභා හැම එකකම මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරා 120ක් 30ක් අතර ප්‍රමාණයක වැඩි කිරීමක් කරා. නමුත් උතුරු නැගෙනහිර සංගණනයක් සිදු නොවීම හේතුව මත එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කාරක සභාවේ නිර්දේශය අනුව එම වැඩි කිරීම පනතක් ගෙනහල් අත්හිටෙව්වා මේ පාර්ලිමේන්තුව 2004දී. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඉල්ලා සිටින්නේ 2011 සිදු කරන ලද ජාතික සංගණනය අනුව මන්ත්‍රී ප්‍රමාණය ගණනය කරලා ඒ අනුව මේ සීමා නිර්ණය කරලා මේ ප්‍රශ්නේ විසඳන්න නැත්තම් මේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන්ස් වගේ මම හිතන ඉතා විශාල වශයෙන් මේ පළාත් සභාවලත් අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒ කරුණු තුන සම්බන්ධයෙන් ඇමතුම්වරුන් තිදෙනාට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මම ඔවුන්ගේ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කාලය ලබා දුන්නටම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නිමල් ලාංස ඇමතුතුමා, ඔබතුමාට විනාඩි 8ක්.
ගරු මුලසුන ඔබ වන සභාපතිතුමනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන් අද කාරක සභා අවස්ථාවේදී විවාදයට ගන්න රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු අමාත්‍යංශය එක්කම පළාත් පාලන විෂයන් වලින් මුලින්ම මගේ අමාත්‍යංශය විශේෂයෙන් වැසී සංඛ්‍ය 121 250 255 273 අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති. ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යංශය පිළිබඳව ගරු මන්ත්‍රීවරු මම හිතන්නේ විවිධ අදහස් විවිධ යෝජනා කළා. ඒ සියල්ලන්ටම ගරු ඇමතුමත් මමත් සවන් දීලා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. මේ සියල්ලක් කරන්න මොකද ගොඩාක් ඉතාමත් හොඳ යෝජනා ඉදිරිපත් කළා. විශේෂයෙන් අපේ අමාත්‍යංශය මම හිතන්නේ මේ රටේ තියෙන අමාත්‍යංශ වලින් ඉතාමත්ම වැදගත් සුවිශේෂී අමාත්‍යංශයක් විදියට තමයි සියලු දෙනා දකින්නේ. මොකද මේකට මේ අමාත්‍යංශයට අනෙකුත් අමාත්‍යංශ එක්ක බලපුවම නිශ්චිත වැඩපිළිවෙලක් අවුරුද්ද පුරා තියෙනවා වගේම සමහර වෙලාවට අපි නොහිතන ආකාරයට සමහර වැඩසටහන් වලට ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්න අවස්ථා සිදු වෙනවා. පෞගිය 2015 වර්ෂය, 2016 වර්ෂය, 2017 වර්ෂය වගේ ගත්තම විශේෂයෙන් ස්වභාවික විපත් වලින් පෞගිය කාලය තුළ විශාල විපත් සංඛ්‍යාවක් සිදු වෙද්දී අපේ සුවදේශ කටයුතු අමාත්‍යංශයේ ගරු ඇමතුමා, ගරු ලේකම්තුමා, විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, ග්‍රාමසේක මාතෘ ආර්ථික සංවර්ධන නිලධාරී මේ සියලු දෙනා එකතු වෙලා විශේෂයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවන විදියට මේ කටයුත්ත ඉතාමත් කඩිනමින් ගොඩක් වෙලාට ඒ කාර්ය සඳහා යොමු වුණා. මොකද මේ අමාත්‍යංශයට විශේෂයෙන් මාජනතාව වගේම මාජන නියෝජ්‍යයොත් දිගින් දිගටම පොඩි ප්‍රශ්නයක් හරි පොඩි කාලයක් හරි ගත්තොත් දිගටම ඇඟිල්ල දික් කරන අමාත්‍යංශයක්. නමුත් අපේ ගරු ඇමතුමා, ගරු ලේකම්තුමා ඇතුළු අපි නිලධාරී මාතෘ මේ අමාත්‍යංශය ඉතාමත් හොඳට කරගෙන යන නිසා මම හිතන්නේ පෞද්ගලික අවුරුදු 3ක් කාලය තුළ ඒ වගේ විශේෂ ප්‍රශ්න අපිට ආවේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ අමාත්‍යංශයේ සක්‍රිය ගියොත් තමයි අනෙකුත් අමාත්‍යංශ, අනෙකුත් දෙපාර්තමේන්තු, අනෙකුත් ආයතන සියල්ලක් සම්බන්ධීකරණය කරලා මේ රටේ සංවර්ධනය, මේ රටේ සුබ සාධනය, මේ රටේ ආණ්ඩුව රජයේ බලාපොරොත්තු වෙන ඒ කාර්යභාරය කරන්න පුළුවන්කම ලැබෙන. ඒ නිසා මම මේ අවස්ථාව ස්තුති අවස්ථාව කොට ගන්නවා. විශේෂයෙන් පල්ලෑ මට්ටමේ වැඩ කරන අපේ අමාත්‍යංශ සියලුම නිලධාරී මාතුන්ට ස්තුතිවන්ත වෙන්න, ඒකම දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාව කොට ගන්නවා. ඒකම ගරු මන්ත්‍රීවරු අපේ උතුරු නැගෙනහිර නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු කිව්වා රෙජිස්ටර් දෙපාර්තමේන්තුව තුළ සමාට භාෂාව කතා කරන්න බැරි අය ඉන්නම් ගරු ඇමතුමා ඒකට අවධානය යොමු කරනවා කෙනෙක් කිව්වා. ඒකයි බලාපොරොත්තු අපි මේ වෙද්දිත් ගරු ඇමතුමා මම හිතන්නේ රෙජිස්ට්‍රාල් ජෙනරාල් කාර්යාලය පරිගණකගත කරලා විශේෂයෙන් උපැන්න වර්ණ විවාහ මේ දිස්ත්‍රික්ක 25ම අද වෙද්දි මම හිතන්නේ පරිගණකගත කරලා අලුත් වැඩසටහනක් යනවා. ඒකම ඊලෑන්ඩ් කියලා වෙනම එකක් යනවා රෙජිස්ට්‍රාල් කාර්යාලය විශේෂයෙන් ඔප්පුත් පරිගණකගත කරමින් යනවා. ඒ කාර්යය වුණාට පස්සේ මම හිතනවා ඔය කියන අපහසුතාවලට කිසිම කෙනෙක්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මම නැවත වතාවක් අමාත්‍යංශ සිළු දෙනාට ස්තුතිවන්ත වෙනවා. එක්කම මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් පළාත් පාලන විෂයපතේ මේ අවස්ථාවදී යන නිසා විශේෂයෙන් මීගමු නගර සභාවේ දෙවරක් නගරාධිපතිවරයෙක් විදියට නගර සභාවේ වැඩ කරපු පුද්ගලෙක් විදියටත් ඒකම විපක්ෂ නායකවරයෙක් විදියට නගර සභාවේ එක්වර හිටපු පුද්ගලෙක් විදියටත් මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව කතා කරන්න. මොකද මේ පළාත් පාලන මැතිවරණය ගෙනාවේ කොට්ටාස ක්‍රමයට ගෙනල්ලා මේ රටට සුදුසු මැතිවරණ ක්‍රමයක් ගේන්න තමයි මේක ගෙනාවේ. ගරු සභාපතිතුමනි, මේ මැතිවරණය අවසන් වුණාම මේ රටේ ඉන්න සියලු දෙනාට තේරෙයි මේ මැතිවරණ ක්‍රමය මේ මැතිවරණයෙන් පත් වුණාට පස්සේ කිසිම සභාවකට ස්ථාර බලයක් පත් කරගන්න බැරුව යනවා. ස්ථාර වැඩක් කරගන්න බැරුව යනවා. විශේෂයෙන් එදා තරුණ කැරල්ලක් තිබුණු වෙලාවේ තරුණ කොමිසම පත් කළා තමා තරුණයන්ට 135ක් දෙන්න ඕනේ කියන එක නියෝජනය කළේ. මමත් තරුණ පුද්ගලයෙක් විදිහට නගර සභාවට ආපු කෙනෙක් විදිහට කතා කරන්න ඕනේ. අද ඒක සම්පූර්ණයෙන් අයින් කළා තියෙනවා. ඒකම මේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලෙන් තමන්ට ඉමේ අයිතිවාසිකමක්. ඒ කියන්නේ තමන්ට කැමති කෙනෙක්ට ඒ කාලේ තිබ්බේ විදිහට තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දෙන්න පුළුවන්, තමන්ට කැමති කෙනෙක්ට මනාප දෙන්න පුළුවන්. අද 108ක් තමා කේවල ක්‍රමයට එන්නේ. හැබැයි ඉතුරු 140 සංවිධායක රෝල් ලේකම්වරයාට කැමති විදිහට එන්නේ. මේක ඉතාමත් අසාධාරණ ක්‍රමයක්. මොකද අපි
එතුමා දැන් ඒ 135 සීමා කරලා තිබුණ එක දැන් අහෝසි කරලා තියෙන්නේ. දැන් 100% දාන්න පුළුවන්කම තියෙනවා මේ ක්‍රමයේ තුල තරුණයෝ.
නෑ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මං කියපු දේ තේරුන්නේ නෑ. එදා අනිවාර්යෙන් 135 දාන්න ඕනේ. අද අනිවාර්ය නෑ ගරු මන්ත්‍රීතුමා. ඒකයි මම කියන්නේ.
ඔබතුමා බාධා කරන්න එපා, කරුණා කරලා ගරු
මන්ත්‍රීතුමා. නෑ කවන්න. නෑ අද සීමාව නැති වුණාට දාන්න. දැන් මම කතා කරන්නේ මම තරුණ මන්ත්‍රීවරයෙක් විදියට, තරුණ නගරාධිපතිරයෙක් විදියට මට ඒ අවස්ථාව තිබුණා තරුණ ලැයිස්තුවට අනිවාර්යෙන් දාන්න ඕනි කියන එක. ඒක දාපු නිසා තමයි මම අද ප්‍රාදේශභාවේ නාගරික මන්ත්‍රීවලා, නියෝජ්‍ය නගරාධිපතිවලා, නගරාධිපතිවලා, පළාත් සභාවට ඇවිල්ලා, පළාත් ඇමතිවලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන. ඒ නිසා මට අයිතිවාසිකමක් තියෙනවා, යුතුකමකුත් තියෙනවා මේ තරුණයන් වෙනුවෙන් කතා කරන. ඒකයි මම කියන්නේ මේක අයින් කිරීම වැරදි කියන එක. ඒක මගේ අදහස. ඔබතුමාගේ අදහස මම දන්නේ. මගේ අදහස ඒක. එනිසා මේ ප්‍රාදේශභා මං ඒකෙදී අපේ පළාත් පාලන ඇමතිතුමාට දොස් කියන්නේ නැහැ. මොකද මේ රටම ඉල්ලුවා මේ කොට්ටාස ක්‍රමය ඕනේ කියන එක. හැබැයි කොට්ටාස ක්‍රමය ඕනේ කියලා දැන් මේක විධාය සනසන්න ගිහිල්ලා 125 30 35 40 වෙලා දැන් පළාත් සභාවට 50 ගේන්න යනවා. මොකද්ද කොහෙද සර්වජන ඡන්ද බලයේ නියෝජනය ඉන්නේ ජනතාවගේ? දැන් අද කොට්ටාසෙට දාන කෙනාට ඒ ගමේ ඉන්න කෙනා කැමති නැත්තත් ඒ තමන්ගේ පක්ෂයට ඒක දාන්න ඕනේ ඉඳ කියලා දාන්න ඕනේ අකමැත්තෙන් හරි. හැබැයි එදා එහෙම ක්‍රමවේදයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා මේ මැතිවරණයෙන් පස්සේ මම හිතන්නේ මේක පළමුසා අවසාන මැතිවරණ වෙනවා මේ ප්‍රාදේශ. මොකද අපි දන්නවා ප්‍රාදේශ සභාවල නගර සභාවල හිටපු මන්ත්‍රීවරු විදියට මන්ත්‍රීවරු 12 13 දෙනෙක් සමාට අපිට මේ තියාගෙන මේ වැඩේ කරගෙන යන්න බෑ. විවිධ ඉල්ලින් 48 50 ආපුවම සමහර සභාවල මම හිතන්නේ ගොඩනැගිලි පාසු ගන්න නැහැ. විවිධ විදියට විවිධ වැඩසටහන් කරන්න ඒ ස්ථාන පාසු ගන්න නැහැ. ඒ නිසා මං හිතනවා ඒකම මම විශේෂයෙන් කාන්තාවන්ට ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. මැතිවරණයේ සඳහා 125ක් දැමීම පිළිබඳව ගැටලුවකුත් නැහැ. නමුත් පෙරදුනත් ජාතික ලැයිස්තුවෙන් දෙද්දී මේ ලැයිස්තුවේ දිනලා නැත්තම් ඒකත් අනිවාර්ය කරලා තියෙනවා කාන්තාව 125ක් දාන්න කියන එක. ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒක සාධාරණ නැහැ කියන එක තමයි මම හිතන්නේ. මොකද අපි අවස්ථාව දෙන්න ඕනේ කාන්තාවන්ට. හැබැයි ඒකම මම ඊට වඩා මට කතා කරන්න වෙලාවක් නැති නිසා විශේෂයෙන් අපේ අමාත්‍යංශයේ අපේ ගරු ඇමතුමා, ගරු ලේකම්තුමා, දිසාපත්තුමාලා විශේෂයෙන් පෞගේ කාලය තුළ විශාල වැඩ කොටසක් කළා. අනිකුත් අමාත්‍යංශවල තියෙන ප්‍රශ්න විසඳලා ඒවා කරන්න එක්කම මේ රටේ රජයට යම්කිසි ගංවතුර ප්‍රශ්නයක් හරි මේ ආපුවම විශාල විදියට තමන්ගේ රාජකාරි වෙලා නෙමෙයි රාජකාරි නොවන වෙලාවලත් ඒ කටයුත්ත කළා. ඒ සියලු දෙනාට ස්තුතියන්ත වෙන විශේෂයෙන් ගරු ඇමතුමාට, ලේකම්තුමාටත් ස්තුතියන්ත වෙමින් මම කියන ස්තුතිය.
බොහොම ස්තුතියි. ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 17යි.
සභාපතිතුමා, 2005-2014 වසර 9ක් තුළ රාජ්‍ය බලය තිබුණු කාලේ විඳපු අපරිමිත සැප අහිමි වීම නිසා දැන් රාජපක්ෂවරුත් ඔවුන්ගේ ගෝල බාලයොත් වීරු වැටලා තියෙන්නේ. එනිසා දැන් පිස්සුවෙන් කෑ ගහනවා. ඒක තමයි මේ උගුල ලේරහ වෙනකන් මේ එයයි කෑ ගහන්න තප්පුලන්නේ. ඉතින් අපි ඔවුන්ට වෛර කරන්න හැ, අනුකම්පා කරනවා කියන එක මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. සභාපතිතුමා, අපි රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගේ අවධානයටම යොමු කරනවා මෙන්න මේ කාරණේ. 2012 නොවැම්බර් 29 බ්‍රහස්පතින්ද පාර්ලිමේන්තු විවාද 213 වන කාණ්ඩයේ නම්බන කලාපය මේ භාෂා පරිවර්තනයන්ගේ
ගරු ලකී ජයවර්ධන මන්තුමා මුලාසන පැමිණ
ප්‍රකාශයක් කරලා තියෙනවා තමුන්නාසලගේ ආණ්ඩුව 2012 වර්ෂයේ ත්‍රිභාෂාමය ශ්‍රී ලංකාව කුසාව වර්ෂය ලෙස නම් කරලා තිබෙනවා නමුත් මේ රටේ භාෂාවල පරතරය නැති කරන්නට මේ භාෂා තුනම මේ රටේ මිනිස්සු ඉගෙන ගන්නා තුරු මේ සඳහා භාෂා පරිවර්තකයෝ අවශ්‍ය වෙනවා නමුත් තමුන්නාසලගේ ආණ්ඩුව අද භාෂා පරිවර්තකයන්ට ලබා දෙන අවස්ථාව ප්‍රමාණවත් නැහැ කියලා මම කියනවා ඒ සඳහා තිබෙන තන්ත්‍ර වලින් භාගයක් අද හිස් අවුරුදු 13කින් මෙයාට උසස් වීම දීලා නැහැ මෙයාගේ වැටුප් මට්ටම පල්ලෙහාර්ධමා තිබෙනවා රටේ ජනමාර්ග අරුබුද්ධිය විසඳන්න රටේ සියලු භාෂා කතා කරන අයගේ සමගිය ගොඩනගන්න ඒ අයට හැම භාෂාවකින් වැඩ කිරීමේ හැකියාව ලබා දෙන්න මේ වගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා පුළුවන්ද කියලා මම අහනවා භාෂා පරිවර්තනගේ සංගමයේ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මම සභාගත කරනවා සභාපතිතුමනි දැන් එතුමගේ වාරය අර දෛවයේ සරදමක් කියලා කියන්නේ දැන් මේ අර්බුදය නිවැරදි කළ යුතුමයි කියලා එදා කතා කරපු ඔබතුමා අද විෂය භාර අමාත්‍යවර වෙලා තියෙනවා නමුත් ඔබතුමනි දැන් වසර දෙකමාරක් ගත වෙලා තියෙනවා තමුන්නාංශයට එදා ඒ කරපු කතාව සම්පූර්ණ අංශ 180ක් හැරලා අමතක වෙලා දැන් ඒකට ක්‍රියාමාර්ගයක් නැතුව ඔහේ බකන්ලාගෙන ඉන්නවා ඒ නිසා මං අහනවා මං ඔබතුමාට කියනවා ඉතාමත්ම සුසු ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න ඒ වගේම තමුන්නාංශලා ඒ බලේ නැති වුණාට පස්සේදී තමන්ට මේ වගේ සුවිශේෂී ප්‍රශ්න තොරොම්බල් කරලා ඒ වගේම තමුන්නාංශලා මේ වගේ ප්‍රශ්න වෙන්දේසි කරලා ඒ මොහොතේ කතා බහ කරනවා නමුත් බලයට පත් වුණාට පස්සේදී මේව අමතක කරලා දාලා ඔහේ නිකන් ඉන්නවා ඒ නිසා මම ඉල්ලීමක් කරන තමුන්නාංශේ ඒ නරක පුරුද්ද පැත්තකින් තියලා මෙන්න මේ ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයන්න යහුසුළු වෙන්න කියලා අපි දන්නවා අපේ මාතෘභූමියේ වර කිලෝමීටර් 65610ක් වෙච්ච පුන්ති කොදෙව්වක් මේකේ ලක්ෂ 215ක් වගේ විතර ජනතාවක් තමයි වාසය කරන්නේ අපේ රටේ ඉන්න ජාතිකත්වයන් පහයි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි සීලු දෙනාම කතා කරන්නේ භාෂා දෙකක් එකක් තමයි සිංහල භාෂාව අනිත් එක තමයි දෙමළ භාෂාව නමසෝය තුමනි අපි දන්නවා මේ භාෂාවල් දිස්ත්‍රික්කයේ තුල උනත් දිස්ත්‍රික්කයේ තුන දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කේ වෙනස් මේ භාෂාවල් ප්‍රාදේශීකරණය වෙලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන් වෙනස් දැන් හම්බන්තොට අපි කතා කරනකොට අපේ ලිඛිත භාෂාව කාගෙත් එකක් අපි වාචිකව කතා බහ කරනකොට අපේ භාෂාවට වඩා මොන්රාගලායේ භාෂාව වෙනස් තමුන්නාංශලගේ ප්‍රදේශ භාෂාව වෙනස් නමුත් එකම දේ තමයි අපි කතා බහ කරන්නේ අපේ ලිඛිත භාෂාව එකක් අපේ ප්‍රාදේශීය භාෂාවල් වෙනස්කමක් තියෙනවා මේ වගේම තමයි දෙමළ ජනතාවත් දෙමළ ජනතාවත් මේ භාෂාව එක එක දිස්ත්‍රික්කවල භාවිතා නගනකොට යම් ආකාරයක වෙනසක් තියෙනවා අපි එකම ජාතිකත්වයක් අපි සිංහල ජාතිකත්වය ඔවුන් දෙමළ ජාතිකත්වය ඒ වගේම බර්ග මැලේ ජාතිකත්වය එතකොට මෙන්න මේ ජාතිකත්වයන් පහ අතුරෙන් සිංහල ජාතිකත්වය තමයි වැඩිපුර ඉන්නේ ඒ සිංහල ජාතිකත්වය අය සිංහල භාෂාව කතා බහ කරනවා සිංහල භාෂාවෙන් ලියනවා ඒ වගේම දෙමළ මුස්ලිම් බර්ග මැලේ මේ හතර පිරිසම එක භාෂාවක් කතා කරන්නේ එක භාෂාවක් කතා කරන්නේ ඒගොල්ලන්ගේ දැන් දෙමළ භාෂාවයි මුස්ලිම් අය කතා කරන භාෂාවයි මැලේ කතා කරන භාෂාව බර්ග කතා කරන භාෂාව අතර තියෙනවා හරිම සමානකමක් තියෙනවා හරිම කිට සම්බන්ධතාවයක් තියෙන්නේ ඒ නිසා අපි ඔක්කොම එකම රටක මේ භාෂා දෙක භාවිතා කරමින් තමයි අපේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. නමුත් අපි එකිනෙකා ඇයි මේ වෛර කරන්නේ? ඇයි වෛරයෙන් බලන්නේ? ඇයි ක්‍රෝධයෙන් බලන්නේ? ඇයි අපි එකිනෙකා කෙරෙහි අප්‍රසාදයෙන් බලන්නේ? ඇයි අපි ගහගන්නේ? ඇයි අපි මරාගන්නේ? මේක සංහිඳියාව නෙවී. මේක ජාතිගත සමගිය නෙවී. මේක සහයෝගිතාවය නෙවී. මේක තමයි ලෝකේ තියෙන ඉතාමත්ම නරකම නපුරුම ජාතිවාදී විසකුරු විසිකුරු බව. එනිසා අපි පක්ෂයක් විදිහට ආරම්භඳලම මේ දක්වාම පැහැදිලිවම අපි ජාතික සීලම ජාතිවාදයට විරුද්ධ අපි සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ගමැල වේවා අපි හැම ජාතිවාදයකටම අනිවාර්යයෙන්ම විරුද්ධ වගේම අපි ජාතික සමගිය වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටිනවා. ජාතික සමගියයි අපට අවශ්‍යලා තියෙන්නේ. ඒක නිසා අපි කළ යුතු වෙන්න යන්නේ ජාතික සමගියට අතදීම ඒ වගේම ජාති සමගියට සහයෝගය දීම. මම උදාහරණයක් කියන්න තමුන් ආසලට මගේම ලොකු සහෝදරයාගේ ලොකු දුව විවාහ වෙලා ඉන්නේ දික්කැල්ලේ ලිටිල් ලංකා ජුවලරි යාතනේ අධිපතිය වෙච්ච ශම්ස් කියන මුස්ලිම් ජාතිකයත් එක්ක. ඔවුන්ට දාව ඉන්නවා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පිරිමි දරුවෙක් එක්කෙනෙක් ගෑනු දරුවෙක්. ඒ වගේ මගේ ඥාය සොහොයුරෙක් වෙච්ච බෙලියත්තේ ඉන්න ආරිසේ රත්නවීර කියලා. මේ රත්නවීර කියන ඒ සොහොයුරගේ ලොකු දුව විවාහ වෙලා ඉන්නේ බණ්ඩාරවෙල ශිවා කියන ඒ දෙමළ තරුණයත් එක්ක පුතත් එක්ක. මම තමයි ඒ විවාහයට අත්සන් කරේ. මෙන්න අපි භාවිතාවෙන් ජාතික සමගිය ගොඩනගන ආකාර තමයි අපි අපේ පැත්තෙන් භාවිතාවෙන් මේ පෙන්ලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි කරන්න ඕන දේ. අපි අහනවා තමුන් වහන්සේගෙන් කවුද මේ ජාතික සමගිය අහෝසි කරේ කියලා. වෙන කවුරුවත් නෑ, පිටින් කවුරුවක්වත් ආවේ නෑ. ජාතිකත්වයන් අතර අසමගිය වර්ධනය කරන්න, ජාති ભેද අවුස්සන්න, ජාතිකත්වයන් අතර වෛරය මුසපත් කරන්න වෙන කවුරුවක්වත් ආවේ නෑ. අපි දන්නවා මෙරට තුල ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ දේශපාලන නායකයෝ තමයි රටේ පාලකයෝ තමයි. එදත් අදත් මේ ජාතිවාදය හිරිකිතයෙන් තොරව වර්ධනය කරන්න කටයුතු කරේ. නමුත් තේරුම් ගන්න ඕන ඒ නායකයෝ අතර කිසිම ජාතිවාදයක් නැහැ. ඒ හැම නායකයෙක්ම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ හැම නායකයෙක්ම හැම දේශපාලඥයෙක්ම හරියට කරයක් දාගෙන ඒගොල්ල ජීවත් වෙනවා බොහොම සන්තෝෂෙන්. අපට වෙන වෙන උදාහරණ අවශ්‍ය නැහැ. අර පාර්ලිමේන්තු කැන්ටින් එකට ගියාට පස්සේ බලන්න පුළුවන් කොයිතරම් සමගියෙන් සාධුරත්වයෙන් එයාලා ජීවත් වෙනවද කියලා. නමුත් එයාලා කවුද පොළඹවන්නේ? අන්න බිමේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ යනුගාමිකයෝ යහින්සක ජනතාව මේ දෙගොල්ල අතර අසමගිය වර්ධනය කරන්න ජාතිවාදී ප්‍රවණතාවයන් ඉස්මතු කරලා මේ පැත්ත මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න තත්ත්වෙට අදපත් කරලා තියෙන්නේ. වෙන කවුරුවක්වත් නෙවී මෙන්න මේ විසකුරු ජාතිවාදය අවුස්සන දේශපාලඥයෝ කියලා මම විශේෂයෙන් මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි කියනවා ඔබතුමාලට, අන්න අපි එසේ කරනකොට අපි ඒ විදිහට අපේ ගමේ ජනතාව ඒ විදිහට ඇන කොටා ගන්නකොට මරා ගන්නකොට අර නායකයෝ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ නායකයෝ දේශපාලඥයෝ සඳළු තලවල ඉඳගෙන අත්තල් බැඳගෙන මදුවේ තොලගාමින් ඒගොල්ලා සැපසේ මේ දිහා බලාගෙන කුරේ දානවා. ඒ නිසා අපි කියනවා මේකනේ වෙන්න ඕන ජාතික සමගිය පැත්තමයි අපි අතවනන්න ඕන, අති දෙන්න ඕන. ඇයි මේකට හේතුව? මා විශ්වාස කරනවා මේකට හේතුව තමයි මූලික හේතුවල එකක් තමයි භාෂා උන්මාදය. අපි කියනවා පැහැදිලිවම මේ ආණ්ඩුවට මෙතෙක් කල් කරේ නෑ මේ දෙගොල්ලම අවුරුදු 70ක් වෙලත් ඊට ඉහතත් මේ වැඩේ කරේ නෑ. ඒ නිසා පෙර පාසලේ ඉඳලම අපේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ දරුවන්ට පෙර පාසලේ ඉඳලම අපි අනිවාර්යයෙන්ම මේ කතා කරන භාෂා දෙකම උගන්වන්න ඕන ප්‍රතිපත්තියක් විදියට උගන්වන්න ඕන. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාල දක්වාම ඉගැන්වෙමින් තමයි මේ භාෂා දෙක අතර තියෙන ඒ සංහිඳියාව, ඒ සමගිය, ඒ තේරුම් ගත යුතු හැකියාව අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ. එතකොට අපි අතර පරසතුරු භාවය, ඒ වගේම අපි අතර තියෙන පරතරය, අපි අතර තියෙන ඒ දුරස්ථභාවය මුළුමනින්ම නැති වෙනවා. මදන්නවා මාත් එක්ක ආශ්‍රය කරන අපේ දෙමළ මන්ත්‍රීව ඉන්නවා ඒ දෙමළ සහෝදරයෝ ඉන්නවා ඒ සහෝදරයෝ ඉන්නවා එමෙතුමනි ඒ හැම කෙනෙක්ම හරිම ආසයි සිංහල භාෂාව ඉගෙන ගන්න යය සිංහල භාෂාවෙන් අපි අපිත් එක්ක කැඩි කැඩි කතා කරනකොට අපට අපට ඇත්තම කියනනම් හරිම ලැජ්ජයි අපට හරිම ලැජ්ජයි අපට පොළොව පලාගෙන යන හිතනවා මොකද ඒ මිනිස්සු හරිම ආසයි සිංහල භාෂාව ඉගෙනගෙන අපිත් එක්ක එකට ජීවත් වෙන්න අපිත් එක්ක එකට කතා බහ කරලා අපි ඇසුරු කරන්න නමුත් අපේ සිංහලයි ළඟ තියෙන ඉතාමත්ම නරක පුරුද්දක් තමයි නරක පුරුද්ද තමයි අපි දෙමළ භාෂාව ඉගෙන ගන්න තියෙන ඒ අපේ බැඳියාව ඒ වගේම අපේ කැමැත්ත අපි අහෝසි කරන්න තියෙනවා අපි කැමති නෑ අපි ළඟ තියෙන මහ උද්දච්චකමක් තියෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම අපිත් මේ භාෂාව ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න තමයි අපට පුළුවන්කම තියෙන්නේ ජාතිකත්වයන් අතර සංහිඳියාව සහෝදරත්වය ඒ වගේම රටේ රටේ ඒ බෞද්ධ කාරණතාවය වෙනුවෙන් ජාතික සම්මිතියකින් පමණයි භාෂා වශයෙන් ඒකට සිද්ධ වෙන්නේ කියලා අපි අපේ පැත්තෙන් පැහැදිලි කරනවා ඒ වගේම මා කියන්න ඕන ජාතික සමගිය සඳහා අපි කළ යුතු වෙන්නේ පැහැදිලිවම බලය බෙදීම නෙවී මුළු රටේම රාජ්‍ය පාලනය කියන පරිපාලනය විමධ්‍යගත කිරීම විමධ්‍යගත කිරීම ඒ කියන්නේ සෑම ක්ෂේත්‍රයකම රාජ්‍ය පරිපාලනය තුළ විසාපත්තුමා අතිරේක ලේකම්තුමා ඒ වගේම තාදිසි ලේකම්වරු සහකාර ලේකම්වරු දාමසේක මහත්තයා ඒ වගේම සමෘද්ධි නියාමක ගොවි නියාමක මෙන්න මේ කියනවා සමස්ත බිමේ ඉඳලා තියෙන පරිපාලන ක්ෂේත්‍රය මුළුමනින්ම අපි පරිවර්තනයට ලක් කරන්න ඕන මේ හැම කෙනාටම දෙමළ අයට දෙමළ සිංහල භාෂාවත් සිංහල අයට දෙමළ භාෂාවත් මිලදාරින්ට අනිවාර්යයෙන්ම ඉගැන්වීමේ කටයුත්ත වල යෙදෙන්න ඕන එහෙම යෙදුවොතින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ රටේ ආණ්ඩුක අවස්ථාවේ ඒ යම් යම් වගන්තුල තියෙන ඕනම කෙනෙකුට අපේ රටේ ගිහිල්ලා ඕනම තැනකට ඕනම ස්ථානයකට ගිහිල්ලා කතා කරන භාෂාවෙන් ඒ වගේම අපි ඒ ලිඛිත භාෂාව කතා කරන භාෂාවෙන් තමන්ගේ රාජකාරී කටයුත්ත කරගන්න පුළුවන් පදනම සකස් වෙන්නේ ඒ තුලින් පමණයි කියන එකයි අපි විශ්වාස කරන්නේ ඒ නිසා පැහැදිලිවම අපි කියනවා ඔව් මෙන්න මේ පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් පමණයි ඒ කියන්නේ සෑම ක්ෂේත්‍රයකම අධ්‍යාපන ක්ෂේත්‍රෙත් මේ කටයුත්ත කරන්න ඕන එතකොට තමයි අපි අතර තියෙන සංහිඳියාව බැඳීම
ගරු මන්තුමා තව විනාඩි දෙකක්
තිබෙනවා මුළුමනින්ම හොසලා ගිහිල්ලා අපි අතර සමගිය වර්ධනය වෙන්නේ ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු ඉන්නවද කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් කරනවා ඒ වගේම මෙතෙන්දී අර වැඩ බලන අය නෙවී විස්සාම ගියාට පස්සේ කොන්ත්‍රාත් පදම අරගත්ත නෙවී ස්ථිර වශයෙන්ම සේවයේ යෙදিলা ඉන්න දිස්ත්‍රික් ලේකම්තුමාලා ඉන්නවද කියලා මම තමුන්වාසිකෙන් අහනවා ඒ වගේම දිස්ත්‍රික්කවල ඉන්න ඊළම් පුරවැසි වෙච්ච අද මේ ඉන්න දිස්ත්‍රික් ලේකම්වරු යත්‍රීයක ලේකම්වරුන්ගේ මා විශ්වාස කරන පහුගිය කාලෙත් කොන්ද කඩලා තිබුණා දේශපාලන බලපෑම් කරලා එයාගේ පෞරුෂය බිඳවට්ටලා එයාට තමන්ට ඕනේ සාධීනව කටයුතු කරන්න ඉඩ දීලා තිබුණේ නැහැ ඒ නිසා දැනටත් මා විශ්වාස කරනවා යම් ප්‍රමාණිකින් ඔබතුමා හැම නොකරට දේශපාලච්ච මැදිහත් වෙලා මෙන්න මේ කුතාස්තින ධාරින්ගේ කොන්ද කඩලා ඒගොල්ලගේ පෞරුෂය බිඳවට්ටලා ඒගොල්ලන්ට ඕන විදියට හසුරවන්න කටයුතු කිරීම නිසා අපට ඔවුන්ගෙන් අර සැබෑ සේවයක් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් මේ දත්තම ලේකම්වරියන්ටත් මේ දත්තම උදා වෙලා තියෙනවා කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ඒ වගේමම තවත් කාරණයක් ඔබතුමාට යොමු කරනවා 2015 විශ්‍රාමික අය 17000ක් විතර හිටියමතුමා මෙන්න මෙයාට මූලික වැටුපෙන් 120ක් සහ සීකරිස් විශිෂ්ට දීමන අවස්ථා 2016 අයවෙන් යෝජනා කරපු රුපියල් 10000 අන්තර දීමනාව කොටස් වශයෙන් දුන්න 2015 1 ඉඳලා 2016 1 දක්වා නමුත් ඊට පස්සේ තුන 2016 චක්‍රලේඛයේ මගින් මෙනම ඉහත අන්තර් දීමනාව සහ සීල විශ්වයේ දීමනාව සැලකිල්ලට අරගෙන අලුත් අටුප් සංශෝධනයක් කරා කරලා මෙන්න මේක ක්‍රියාත්මක කරේ 2016 එකයි එක දින සිට කියන්නේ මූලික වැටුපට අලුත් සේවකයන්ට මෙන්න මේ පරිවර්තනේ එකතු කරා නමුත් තමතුමනි මේක අසාධාරණ ලක් වෙලා තියෙනවා 2015 විස්සාම ගිහිපায়ে මොකද ඒ අය මේ ප්‍රතිලාභේ
ලැබුවා ගරු මන්තුමා කාලය අවසන්යි නේද කාලේ මදි
මත්ත විනාඩියක් දෙන්න
විනාඩියකින් කම් කර ගන්න
විනාඩියක් තුමාගෙන් මෙන්න මේ සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා අන්න 2015 ඒ විස්සාම ගිහිපු 17 වෙනුවෙන් 2015 එකයි එකේ සිට මේ චක්‍රලේඛය ක්‍රියාත්මක කරලා එයාට සාධාරණයක් ඉෂ්ට කරන්නයි කියලා ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මේ මොහොතේ අන්නේ අයතම අග්‍රාරක්ෂණයේ 2015 විස්සාම ගිබජ සේවකයන්ට ලබා දීමක් කරා නමුත් විස්සාම ගියන් පස්සේදී 2016 බැඳිලා සේවයට 2016 විස්සාම ගියා අයට මේ විස්සාම නැතවතාවක් ලබා දෙනවා විස්සාම ගියත් ඒ නිසා අරයට මේක අහිමිලා තියෙන වෙන නිසා 2015 ගිය අයටත්
ගරු මන්තුමා අවසන් කරන්න
ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන්
බොහොම ස්තුතියි නේද කාලේ මදි බොහොම ප්‍රමාණවත් නේ ඒ
නිසා
ඉවර කරන්න මන්තුමා
අපි ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මෙන්න මේ විස්සාමිකයන් ගැන තමුන්නාසලා මීට වඩා උනන්දු වෙලා අන්නේ ජනතාව වෙනුවෙන් සේවය සලසන්නේ කියලා ඉල්ලීමක් කරනවා වගේම පුරව සැඳුනුම්පත් රිදුරු බලපත් විදේශ ගමන් බලපත් ලබා දීම විමද්දගත කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ඒ වගේම පලාස් සභාව තුළ තියෙන මෙන්න මේ තනි ක්‍රමයක විකෘතියක් ඒ පලාස් සභාව තුළ තියෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය කුසලාරමයේ කර්මාන්ත මෙන්න මේවා අද බරපතල විදියේ ගැටලුවකට මුහුණ පාලා තියෙනවා පලාස්වල සේවත් එමයයි ඒ නිසා මේ ස්වේච්ඡා කුරුපත් වීම දීමේදී උපාධාරි පත් වීම දීමේදී විද්‍යාපීඨ පත් වීම ලාභීන්ට පාසල් වලට ස්ථාපිත කිරීමේදී මහා අවුලක් වෙලා තියෙනවා පලාස් සභාව තුළ මෙන්න මේවත් ක්‍රමවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම දිස්ත්‍රික්
සංවර්ධන
පළාත්
නෑ කාලේ
තව විනාඩියක්
මතුමා ඉවර කරන්න අපේ මන්තුමා
ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු වලට ඒ වගේම පා සංවර්ධන කමිටු වලට සභාපතිවරු පත් කරපු නිසා අද ඔබතුමා මෙතෙක්කල් රැකගෙන ආපු ඒ කීර්ති නාමය අද පළුදු වෙලා ඒක මහා නරක තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා හරි මිනිස්සු බුද්ධිමත් මිනිස්සු මේවට පත් කරලා අපට යන්න බෑ ඒවට කොන්ද කෙලින් තියාගෙන වෙදි ඇඳගෙන අපට යන්න බෑ ඒවට ඒක නිසා මේ වැඩේ රාජපක්ෂලත් කරා ඔබතුමාලීට වඩා වැඩියෙන් කරන එක නිසා මේව නිවැරදි කරලා යහපත් පාලනයක් යහපාලනය තුළ ස්ථාපිත කරන්නයි කියන ඉල්ලීම කරමි මම නියද වෙනවා
ස්තුතියි ගරු විජිත බේරුගඩ මන්තුමා ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා
ගරු මුලාසනාරුවඩ මන්ත්‍රීතුමනි ඉතා වැදගත් අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂයේ විවාදයට ගන්න මොහොතේ මමත් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මොකද අපි දන්නවා රජයේ ප්‍රතිපත්ති ඒ වගේම රජයේ සංවර්ධන වැඩපිළිවෙල තීන්දුව තීරණ සියල්ල ගමට ගෙනියන්නේ රජයේ නිලධාරි. රාජ්‍ය නිලධාරීන් 114ක් පමණ ලංකාව පුරා ඉන්නවා. ඉතින් මේ 114ක් පුරා ඉන්න නිලධාරි මේ රජයේ තීන්දුව තීරණ ගමට ගෙනිය. හැබැයි මේ රාජ්‍ය සේවකීන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා. හැබැයි සමහර අයිතිවාසිකම් මේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට ලැබෙන්නේ නැහැ. ඒක මම මේ කතා කරන්නේ අපි දන්නවා රාජ්‍ය නිලධාරී අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යාංශයක සේවයෙන් නිදහස් වෙලා අමාත්‍යවරයා ළඟට ගියොත් එක්ක සම්බන්ධීකරණ නිලධාරී එහෙම නැත්නම් පෞද්ගලික ලේකම්වරයෙක් සහ මහජන සම්බන්ධතා නිලධාරීවරයෙක් විදියට ගියොත් ඒ අය සේවයෙන් නිදහස් කරනවා. සේවයෙන් නිදහස් කරනවා විතරක් නෙමෙයි ඒ අයගේ සේවා කාලය එකතු වෙනවා. ඒ වැටුප් වර්ධක සියල්ල ලැබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉන්නා වගේම ඒ සියලු වරප්‍රසාද අමාත්‍යවරයා ළඟ ඉන්න සියලුම නිලධාරීන්ට ලැබෙන. හැබැයි යම් රාජ්‍ය සේවකෙක් පළාත් සභාවට තේරලා පත් වුණොත් මන්ත්‍රීවරයෙක් විදිහට. ඔහු නීත්‍යානුකූලව නිදහස් වෙලා පළාත් සභාවට තීරලා පත් වුණොත් ඔහුට වැටුප් රහිත නිමාඩු ලැබේ. ඒ වගේම ඔහුගේ සේවා කාලය එකතු වෙන්නේ නැහැ. ඔහු කවදා හරි මන්ත්‍රී ධුරේ අහිමි වෙලා නැවත රාජ්‍ය සේවයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු විශ්‍රාම යන්න පුළුවන්. හැබැයි එහෙම නැවත රාජ්‍ය සේවයට යනකොට විශ්‍රාම යනකොට ඔහුගේ සේවා කාලය එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ වැටුප් වර්ධක එකතු වුණාසේ සලකලා වැටුප සකස් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව පහුගිය ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට හිටිය ජෝන් සෙනිරත්න මැතිතුමා මා උපදේශක කාර්යක සභාවේදී කීපවතාවක් කතා කරා. මේ රාජ්‍ය සේවයට සම්බන්ධ නිලධාරීන්ට මේ වගේ අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේකට සාධාරණීෂ්ඨ කරන්න ඔබතුමා ක්‍රියාමාර්ගය ගන්නට කියලා. හැබැයි ඒකට අහුම්කම් දීලා මම හිතන්නේ අපේ ජෝන් සෙනිරත්න අමාත්‍යතුමා හිටිය එතුමා මේ පිළිබඳව සලකලා ඒ පළාත් සභාවට තීරණපත් වුණු මන්ත්‍රීවරු නැවත විශ්‍රාම යනකොට හරි රාජ්‍ය සේවයට එකතු වෙනකොට හරි ඒ අයගේ සේවා කාලයත් එකතු කරලා ඒ අයගේ වැටුප් වර්ධක උපයාගත්ත සේ විදියට සලකලා ඔහුට අවශ්‍ය අයිතිවාසිකම් ලබලා දුන්නු. හැබැයි ඒ චක්‍රලේඛනයේ සඳහන් වෙන්නේ ඒ චක්‍රලේඛනයේ පිටපතක් මා ළඟ තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මෙම විධිවිධාන 2013 7/25 වෙනි දින සිට ක්‍රියාත්මක වෙයි කියලා. හැබැයි 1988 ඉඳලා රාජ්‍ය සේවාවල හිටපු නිලධාරීන් මේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙලා ඒ දුර දරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට අසාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් කීප දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරා මේ චක්‍රලේඛනේ ඒ 1988 සිට බලපාන පරිදි මේක බලගන්න ඕනේ කියලා. ඉතින් වර්තමාන රාජ්‍ය පරිපාලන සාකච්ඡා කළා මම කර. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ රංජිත් මද්දුබ්බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා. ඒකට මම හිතන්නේ සාධාරණයක් කරයි කියලා මම විශ්වාස කරන එතුමාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකම දැනට රාජ්‍ය සේවයේ ඉන්න සංවර්ධන නිලධාරි උපාධිධාරි මම හරියටම දන්නේ නැහැ මේ සංවර්ධන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා. ඒ වගේම පළාත් සභාවලත් පළාත් සභාවට සම්බන්ධ ආයතනවලත් තියෙනවා. අතිරික්තයක් විදිහට සමහර තැන්වල ඉන්නවා. ඉතින් මේ අයගේ සුවිශාල සේවයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම දන්නේ මේ අයට සේවා ව්‍යවස්ථාවක් තියෙනවද? ඒ වගේම මේ අයට උසස් වීමේ ක්‍රියාවලියක් තියෙනවද කියලා දන්නේ නැහැ. මම හිතන්නේ මේ සංවර්ධන නිලධාරීන්ට එහෙම සේවා ව්‍යවස්ථාවක් හෝ උසස් වීමේ ක්‍රියාවලියක් තාම සකස් කරආද නැද්ද කියලා දන්නේ.
බඳවා ගැනීමේදී කිසි දෙයක් බලන්නේ නැතුව බඳවාගෙන තියෙන එකයි ප්‍රශ්නේ. දැන්ට මම හිතන්නේ වජිරාභේවාදන ඇමතුමා සුදේශ කරුත ඇමතුමා යටතේ ඉන්නේ. එතුමා ඒ කටයුත්ත කරගෙන යනවා. අපි නම් මොණරාල් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අපි අර නියාමක ව්‍යාපෘතියක් යටතේ විශාල වැඩක් පවර්ලා තියෙනවා. වැඩ කරගෙන යනවා ඒගොල්ලෝ.
හරි. එහෙමනම් අපිට සතුටු වෙන්න පුළුවන්. මුතුමාලාගේ මැදිහත් වීම මත ඒ නිලධාරීන්ටත් යම් සාධාරණයක් වෙනවා නම් ඉතින් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට එයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ කරන දේවල් පිළිබඳ ඒකම අපි දකිනවා. දැන් රාජ්‍ය සේවයේ සමහරලාට වසම්වල ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්න පුළුවන්. ඒ වසම් මට්ටමේ වැඩ කරන ශාල නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නිලධාරියෙක් ඉන්නවා. හැබැයි සමහර නිලධාරීන් ඒ ගමත් එක්ක බද්ධ වෙලා හැමෝගෙම හොඳ හිත විශ්වාසය දිනාගෙන ඒ ගමේ අවශ්‍යතාවයන් නිවැරදිව නිසියාකාර කරවන නිලධාරීන් ඉන්නවා. හැමෝම නෙමෙයි. එහෙම නිලධාරීන් ඉන්නවා. ඒ ගමේ ජනතාව මෙයයිට ආදරේ. ඒ වගේම ඕන වෙලාවක මෙයයි රැස් කරලා ඒ පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ වගේම මහජන ආධාර හරි සුභ සමාජ සුභ සාධන ක්‍රියාවලිය හරියට ගමට යන විදිහට සිද්ධ කරනවා. ඒ වගේම සංවර්ධන කටයුතු සිද්ධ කරනවා. ඒ ගමේ අඩුපාඩු සොයලා බලලා ඒ දේවල් කරනවා. ඒක තමයි වෙන්නට ඕන. හැබැයි එහෙම නොකරන නිලධාරිත් ඉන්නවා. හැබැයි මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින් ඒ ගම් මට්ටමින් සිදු කරන සේවාවන් නිවැරදිව සහ කාර්යක්ෂම සිදු වෙනවාද කියලා හරියට බලන්න නිවැරදි අධීක්ෂණ ක්‍රියාපිළිවෙලක් තියෙනවද කියලා අපි දන්නේ හරියට. ඒ නිසා ඒ කාර්යාල දින ඒ වගේම ක්ෂේත්‍රයේ වැඩ කරන දින පිළිබඳව ඒ අයගේ කාර්ය සාධනය පිළිබඳව නිසි අධීක්ෂණයක් සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මේ රජයේ ප්‍රතිපත්ති ගමට ගෙනියන්න රජයේ තීන්දුව තීරණ ගමට ගෙනියන්න මං හිතන්නේ ඉතා කාර්යක්ෂම කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ගරු අමාත්‍යතුමාට සඳහන් කරා. ඒකම විශේෂයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගැනත් යමක් සඳහන් කරන්නට ඕන. පහුගිය වසරවල වැඩිපුර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පිළිබඳ කතා කරා. පහුගිය දිනවල ප්‍රධාන චරිතය බවට පත් වෙලා තිබුණේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා. මොකද විපක්ෂයේ එකවර විශ්වාසභංග යෝජනා දෙකක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ඉදිරිපත් කළා. ඒ වගේම පළාත් පාලන හා පළාත් සභා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අමාත්‍යාංශය අසමත් අමාත්‍යාංශයත් විදියට දැන් මොහොතකට කලින් සඳහන් කරා. මම හිතන්නේ ඒකේ ඇත්තකුත් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද පළාත් පාලන මැතිවරණේ නිල කාලේ අවසන් වුණේ බොහෝ ඒ වගේ 2011 මාර්තු මාසෙ පමණ. හැබැයි ඒ වෙනකන් අවුරුදු 3කට ආසන්න කාලයක් පළාත් පාලන මැතිවරණය ඒ සීමා නිර්ණයට මුවා වෙලා කාන්තා නියෝජනයට මුවා වෙලා අලුත් පළාත් පාලන කොට්ටාස පීටුමි වගේ කරුණු කාරණාවලට මුවා වෙලා දිගින් දිගටම කල්යන තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම මේ වෙනකොට අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මොකද දැන් පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කරලා පෙබරවාරි මාසේ පළාත් පාලන මැතිවරණ තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ පළාත් පාලන මැතිවරණ නිසි කාලයට නොපැවැත්වීම නිසා විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සහ නාගරික මට්ටමේ යම් යම් ගැටලු ප්‍රශ්න රාශියක් පහුගිය කාලවල ඇති වෙලා තිබුණා. විශේෂයෙන් අපි දන්නවා පළාත් පාලන ආයතනයකින් විශාල සේවාවක් ග්‍රාමීය මට්ටමින් සහ නාගරික මට්ටමින් සිද්ධ වෙනවා. දෛනික ක්‍රියාකාරකම් වලදී විශේෂයෙන් කුණු කැසල බැහැර කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ඒ වගේම ජලය සැපයීම සහ ගොඩනැගිලි ඉඳිකිරීම වගේ සෞඛ්‍ය පාරිසරික ප්‍රශ්න පිළිබඳව පළාත් පාලන ආයතනවලට විශේෂ වගකීමකින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මහජන නියෝජිතය ඉන්නකොට මේක පැයකටකට සීමා වෙන්නේ නැහැ. පැය 24 වුණත් මහජන නියෝජිතයෝ ඒ හැම අංශයක් සම සම්බන්ධ වෙලා මේක කාර්යක්ෂම කරන්න මහන්සි වෙනවා. ඒ නිසා අපි දකිනා හුඟක් වෙලාවට කුණුකසල ප්‍රශ්නය බොහෝ අවම වෙලා තිබුණා ඒ කාලේ. ඒ වගේම ඩෙංගු රෝග සාර්ථකව නිම කරලා තිබුණා. ඉතින් මේ වගේ දෛනිකව මිනිසුන්ගේ ජීවිතය හා බැඳුණු බොහෝ ප්‍රශ්න විසඳගන්න ඒ පළාත් පාලන ආයතනවලට පුළුවන්කම ලැබුණා පළාත් පාලන නියෝජිතයෝ ඉන්න නිසා. ඒ නිසා මේ මැතිවරණය මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලලා හඬ නගපු පිරිස වෙනුවෙන් මං හිතන්නේ මේ පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණයක් වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයත් කල් දාලා තියෙනවා. ඒ නිසා අපි ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පළාත් සභා මැතිවරණයත් 50ට 50 කොට්ටාස් වලින් සහ ඒ වගේම ලැයිස්තුවෙන් 50ක් ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳ සමාජයේ පුරා යම් විවාදයක් පවතිනවා. ඒ නිසා අපි යෝජනා කරන අඩු ගානේ 70-30 මට්ටමටවත් මේක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම හිතන්නේ මගේ කාලය අවසන් වෙනඳ මම කතා හමාර කරන
බොහොම ස්තුතියි ගරු සුසන්ත පුංචිනිල්ලමේ නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සදේශ අමාත්‍යාංශයත් දෙකම රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිවලට සම්බන්ධ නිසා මම ප්‍රථමයෙන්ම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් තිරුකුණාමලේ ජාතීන් තුනක් එක්ක ජීවත් වෙන ප්‍රදේශයක පදිංචිලා ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මම විශේෂයෙන්ම ඔබතුමාට විශේෂයෙන් මජිර අභිවර්ධන මැතිතුමාට කාරණයක් මතක් කර දෙන්න ඕනි. අද අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උතුරු නැගෙනහිර ඇතුළු අනෙක් දකුණෙත් ඉඩම් ප්‍රශ්නය. අවුරුදු ගණනාවක් අපි ජීවත් වෙනවා අපේ ඉඩම්වල. හැබැයි අපිට බලපත්‍රයක් නැහැ ඒ ඉඩමට. බලපත්‍රයක් නැතිකොට ජනතාව, දුප්පත් ජනතාව, සාමාන්‍ය පන්ති ජනතාව සමාජීය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. එකක් තමයි තමන්ට හදිස්සියකට ණයක් ගන්න විදිහක් නැහැ, තමන්ට තියෙන එකම අවුරුදු ගණනාවක් පදිංචි ඉඩම තියලා. අනිත් එක දරුවෙක් පාසලකට දාගන්න, නම් ව්‍යාපාරයක් කරගන්න, එහෙම නැත්නම් මොකක් හරි තමන්ගේ දියුණුව සඳහා ඒ අයට තියෙන එකම බීම්කඩ මොනවාක්වත් කරගන්න බෑ. හැබැයි අවුරුදු 30, 40, 50, 60 ජීවත් වෙනවා මේ ඉඩම්වල. මේ ඉඩම්වල මූලික කටයුතු කරන්න ඕනි. ප්‍රාදේශීය ලේකම්තුමා. ඊට පස්සේ ඒ ඉඩම් නැවත පළාතට ඉන්න අයිති නම් පළාතට ඇල්ලලා පළාතෙන් නිර්දේශ අරගෙන නැවත කොළඹට ඇල්ලලා ඉඩම් කොමසාරිස්ට ඊදඟට නැවත ගෙන්නගෙන ප්‍රාදේශීය ලේකම්තුමා දෙන්න ඕනි ඒකට නිසි බලපත්‍රය නැත්තම් ඔප්පුව. හැබැයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට මම දැන් දකුණෙත් එහෙම වෙන්න ඇති අවුරුදු ගණනාවක් මේ අහිමි වෙලා තියෙනවා. මොකද මේ ක්‍රියාදාමය සිදුවෙන්නේ ඉතාමත්ම අඩුවෙන් ඉඩම් කච්චේරි පවත්වන්න පෙරක් තැන් වල සූදානම් නැහැ. පෙරක් තැන් වල විශේෂ උතුරු නැගෙනහිර පවත්වන්නේ නැහැ. ඉතින් පවත්වන්නේ නැතිකොට පෙරක් අවස්ථාවලදී අපි හොයලා බලනකොට රාජසිල ලේකම්වරුන්ට විශාල රාජකාරියක් තියෙනවා කරන්න. සියලු සංවර්ධන කටයුතු හැම අමාත්‍යාංශයකින්ම හැම මන්ත්‍රීවරයෙක්ගේම වෙන විමධ්‍යගත වෙන දේවල් කරන්න ඕනි. ඒ රාජසිල ලේකම්තුමාගේ තියෙන කාර්යාලය හරහා එතුමාගේ අධීක්ෂණ යටතේ. ඉතින් මේ අයට විශේෂයෙන්ම ඉඩම් ප්‍රශ්නවලට ගියාම හැමෝටම ඉඩම් පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් නැහැ. මොකද අපේ පළාත්වල පළමුවෙනි ශ්‍රේණිය විතරක් නෙමේ අලුත පැත්තෙන් ලැබුවා එහෙම ගොඩක් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මම රාජ්‍ය පරිපාලන ඇමතුමාගෙන් ඒගම සදිස්ක ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අයට ඉඩම් පිළිබඳ සම්පූර්ණයෙන්ම බලපත්‍රයක් දීම දක්වා ඒ අවශ්‍ය කරන නීති රීති ටික කියලා දුන්නොත් එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධයක් දුන්නොත් මේ කටයුත්ත කාර්යක්ෂකම කරගන්නට හැකියාව ලැබේ කියලා. ඒ වගේම තමයි අනිත් කාරණය තමයි අපේ රටේ රාජ්‍ය නිලධාරීන් අද වෙනදට වඩා වැඩ කරන්නට එකපාරම පෙළඹෙන්නේ නැහැ. ඒ මොකද එයාට යම් කරදරයක් සිදු වුණොත් එයාව රැකබලා ගන්න කවුරුත් නැහැ. මම මේක දන්නේ මොකද මම ඒකට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩිරෙක්ටර් ජෙනරාල්වරු ඒ වගේම වෙනත් නිලධාරීන්ට නඩු ගණනාවක් වැඩිලා තියෙනවා. මම නඩු ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක මේ අවස්ථාව උචිත නොවන නිසා. ඒ වගේම පෙළක් උදවිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා ලියලා දාලා තියෙනවා. කරුණු පෙළක් ඒවා විග්‍රහ කරලා බලනකොට ඒ විෂයපටය ගැනෙන්නේ නැහැ අපරාධ නීතිය යටතට. ඒවා වෙන වෙන සිවිල් නඩු ඒ වගේ දේවල් වලින් තමයි මේවට යන්න ඕනේ. ඉතින් මේ නිසා මේ රාජ්‍ය නිලධාරීන් කරන්නේ ඒ අමාත්‍යාංශයේ නැත්තම් කැබිනට් මණ්ඩලයේ ඒ අදාළ රටේ එදාට ඉන්න ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ ඒ ප්‍රතිපත්ති ඒවා ක්‍රියාත්මක කරන එක පමණයි. ඉතින් ඒවා ක්‍රියාත්මක කළා මේ අය අමාරු වෙන දැක්කන් පස්සේ අද ඉන්න රාජ්‍ය නිලධාරීන් රටේ වැඩ ගනුදෙනු පිළිබඳව කරන්න යනකොට එකවරක් නෙමේ දහවරක් සිතනවා. ඒ නිසා මෙන්න මේ අයව විශේෂයෙන්ම මෙවැනි කටයුතු වලදී හිතාමතා රටේ නීති අනුව වරදක් කළා නැත්තම් ඒ අයව රැකවරණයක් ලබා ගැනීමේ යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම ඔබ අපේ අමාත්‍යාංශයේ ඇමතුමාගෙනුත් ඒ වගේම අපේ සදස්ක ඇමතුමාගෙනුත් මේ පිළිබඳ ප්‍රතිමාලාගේ දැඩි අවධානය යොමු කරන්න. එහෙම යොමු කරේ නැත්තම් යන ගමන මන්දගාමීව තමයි යන්න වෙන්නේ. ඒක රජයකට මම හිතන්නේ උරුත් දෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒක රජයට හිත කරත් නැහැ. ඒ නිසා මේ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ මුදල් ඇමතුමාගේ යෝජනාවල් අනුව මට තියෙන කරුණු අනුව රාජ්‍ය සේවයේ මීට පෙර හිටපු නිලධාරීන්ට ඒ ග්‍රේඩ් වල අයට අවුරුදු 5න් 5ට වාහන බලපත්‍ර ලැබුණා. ඒක දැන් නතර කරලා ඒක සීමා කරලා තියෙනවා. ඒ වගේම අපේ රජයේ පෙන්ෂන් යන අයට ලැබෙන පර්මිට් එක එහෙම නැත්නම් බලපත්‍රය අද අඩු වෙළඳපොළ වටිනාකමින් යුත් බලපත්‍රයක් තමයි ලැබෙන්නේ. මේ අවුරුදු ගණනාවක් රජයට සේවය කළා, කඹුරලා නොයෙක් දේශපාලනඥයෙක් සමග ගැටිලා මේ පෙන්ෂන් යනකොට අඩුතරමින් එයායට තිබ්බ ලොකුමදේ තමයි ඒ තමන්ට ලැබෙන බලපත්‍රය. වෙනදා ඒ බලපත්‍රය ගියානම් මගේ උදාහරණයක් හැටියට ගානකට අදේ බලපත්‍රයේ වටිනාකම 140ක් පමණ අඩු වෙලා තියෙනවා. මේ නිසා මෙන්න මේ පිළිබඳවත් මුදල්මත්තුමත් එක්ක සාකච්ඡා කරලා මේ අයට මේ බලපත්‍රය නැවත පෙරදූ පරිදිම ලබා දුන්නොත් හොඳයි කියලා මට හැඟෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද අපිට රජයේ සේවය කරන විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අවට දිස්ත්‍රික්කවල ඉන්න රාජ්‍ය සේවකයින්ට නිවාස පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව විසඳා ගන්නට මගේ මතකයේ හැටිය 2004 කාලේ වජිර අභිවර්ධන ඇමතුම මහිත රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වශයෙන් ඉඳද්දී කැප්පිටිපොළ විශාල නිවාස සංකීර්ණයක් හදන්නට කටයුතු කරා. ඒක කොහොම හරි කරගන්න හම්බුනේ නැහැ. ඒ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයකට මාත්‍රිතුව ආණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සේ කිසිම යෝජනා ක්‍රමයක් මේ පිටවඳ ආවේ නැහැ. දැන් වර්තමාන අපේ යහපාලන ආණ්ඩුව පස්සේ මම හිතන්නේ අපේ අමාත්‍යංශයෙන් යෝජනා කරලා තිනවා කොරියානු සමාගමක් නොමිලේ හදලා දෙන්න එම නිවාස සංකීර්ණයක්. ඒකෙන් නිවාස 300ක් නැත්නම් 600ක් මම මතකින් මං කියන්නේ ඒක නොමිලේ රජයේ සේවකයන් සඳහා ලබා දෙන්න ඒ පිළිබඳවත් මොකක් වැඩසටහන ඉදිරියට ගෙන යන්නේ කියලා මම යෝජනා කරනවා. නැත්නම් අනාගතයේ තවත් විශාල තදබදයකට අද රජයේ සේවකයන් අහුවෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් කුඩියට ගන්න කොළඹ නගරයේ අවට ලේසියෙන් කරන්න බෑ. ඒගොල්ලන්ට ලැබෙන පඩියෙන් විශාල මුදලක් කුලිය එහෙම නැත්නම් කීමණි ගන්නවා. මේ නිසා ඒ සඳහා ඒත් අපේ රාජ්‍ය පරිපාලන ඇමතුමාගෙනුත් වජිර අභිවර්ධන ඇමතුමාගෙනුත් අවධානය යොමු කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. සබත්තුමා වෙලා කොච්චර තියෙනවද? සබත්තුමා කොච්චර
තියෙනවද? විනාඩි 6ක් තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම මම අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යටතේ ගැනෙන ආයතනයක් තමයි පෙන්ෂන් දෙපාර්තමේන්තුව. මේකෙන් තමයි අපේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ තමගේ ජීවිත කාලය පුරා ඒ තමන්ගේ ප්‍රදේශයට එහෙම නැත්නම් මේ රටට සේවය කළා විශ්‍රාම ගන්නන්නට කටයුතු කරාම ඒක ලබා දෙන දෙපාර්තමේන්තුව. මේක මේ දෙපාර්තමේන්තුව අද ඉතාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන තාක්ෂණය අතින් ඉහළ මට්ටමට ඇවිල්ලා ඒකිනුත් සේවාවක් වෙනවා. හැබැයි ඒ වගේම ඒ සේවාවන් වලින් අර පෙළක් අවස්ථාවලදී අර අලුතෙන් ඒගොල්ලෝ කරපු අර තාක්ෂණය වැඩි කළා ගත්තු ඒ ක්‍රියාමාර්ගවලදී මේ පාර්ලිමේන්තුවේ අපේ සේවා ව්‍යවස්ථාව අනුව පෙන්ෂන් යන්න අවුරුදු 50න් හැකියාව තිබුණා සේවකයට අවශ්‍ය නම්. හැබැයි දැන් පෙන්ෂන් යන්න ගියන් පස්සේ අවුරුදු 50න් එක සේවකෙක් එයාට පෙන්ෂන් එක දෙන්නට විදියක් නැහැ කියලා තියෙනවා. හැබැයි මම කියන්නම් 1955 අංක 20 දරන පනතින් තමයි මේ පාර්ලිමේන්තු සේවා ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ. මේකෙන් විශ්‍රාම ගිහිලා තියෙනවා අද වෙනකොට 14 දිනක් ගිහින් තියෙනවා. ඒ 50න් විශ්‍රාමයට දෙපාර්තමේන්තුවේ මේ 14 දිනාට විශ්‍රාමයට ගෙවනවා. හැබැයි අද කෙනෙක් පාර්ලිමේන්තුවේ 50න් විශ්‍රාම යන්න ඕන කියලා ගියාම ඒ අයට විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් වෙනම ඉල්ලනවලු වාර්තාවක්. මම හිතන්නේ ඒ වාර්තාව ඉල්ලන්න ඕනි නම් ඒ වාර්තාව ඉදලා ගන්න එක ඒ දෙපාර්තමේන්තුවේ ඉන්න ප්‍රධානියාගේ වගකීම. හැබැයි අපි අර අලුතෙන් ඒ සිස්ටම් එකක් හදනකොට ඒ සිස්ටම් එකට මේ පාර්ලිමේන්තු සේවා ව්‍යවස්ථාව ඇතුළත් කරගත්තේ නැති එක මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන විශ්‍රාම යන ඒ සේවකයාගේට ඒකට පරි නැහැ. ඒ නිසා අපි අතින් යම් වරදක් කරලා තියෙනවා ඒක වරද නිවැරදි කරගෙන මේ පාර්ලිමේන්තුවේ විශාල කාර්යභාරයක් කරනවා මේ ගන්න වැඩ කරන හැම කෙනෙක්ම මහලේකම්වරයා ඇතුළු අද 7:00 වෙනකන් හෙට 8:00 වෙනකන් අනිද්දා 9:00 වෙනකන් ඒ වගේ ඒ කාල සීමාවල අනුව වේලාවක් අවේලාවක් බලන තු වැඩ කරන. එතකොට මේ සේවකයින්ට ඒ අවස්ථාව අපි ලබා දිය යුතුයි. නිසා මේ අවධානය අපේ බොක්ස් එකේ ඉන්න දෙකන්තුමා ඇතුළු ඒ අදාළ බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කළා. මේක නිවැරදි කරනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි රජයෙන් අපි තව හොඳ වැඩසටහනක් ගෙනාවා රජයේ සේවකයින්ට 50 සීමාව තුළ කිලෝමීටර් 50ක සීමාව තුළ දෙන්න ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට ගෙවීමක් කරන්න. ඒකත් මම හිතන්නේ බලලා තියෙන්නේ බිමින් යන ගාන. සාමාන්‍යයෙන් අපි බලන්නේ ක්‍රෝ මයිල්ස් කියලා අහසින් යන කාල සීමාව. ඉතින් ඒ පිළිබඳවත් මම අපේ ලේකම්තුමාට දීලා තිනවා. මම ඒ ලේකම්තුමාටත් අමතුමාටත් අවධානය යොමු කරන්න කියනවා. යොමු කරනවා මේකත් සංශෝධනය කළා. අර ක්‍රෝ මයිල්ස් 90 කිලෝමීටර් 50 බලලා ඒ සේවයට පැමිණෙන අයට ඒ අවස්ථාව ලබා දෙන ලෙස. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ විශාල වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සුදේශ කොට අමාත්‍යාංශයත් එක්කලා අපි වැඩසටහන් ගන්නාවක්ම කරනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ ශ්‍රීඩා ආයතනය වැනි ආයතනය හරහා රජයේ සේවය කරන ඒ මට්ටමේ උදවියට ඒ අවශ්‍ය කරන වැඩිදුර පුහුණුව ලබා දෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ උදවියට ඒ වගේම අනිකුත් ආයතන ඉල්ලීමක් කරොත් ඒ අයට ඒ අවශ්‍ය කරන සියලුම ඒ අවශ්‍ය කරන උපදෙස් එහෙම නැත්නම් වැඩිදුර ඉගෙනීම් කටයුතු සඳහා දැනගැනීම සඳහා ඒ දේශකයන් හරහා වැඩ කටයුතු ආශියක් කරනවා.
ගරු මන්තුමා ගරු ඇමතුමා කාලය අවසන්.
හරි. ඒවයෙත් යම් යම් අඩුපාඩු තියෙනවා. අන්නේ අඩුපාඩුත් හදාගෙන තව තවත් ඉදිරියට අපේ අමාත්‍යාංශය හරහා මේ රටේ සේවය කරන රාජ්‍ය සේවකයන් හරහා ඒ සේවාව ලබා දීමට කටයුතු කරන්න ඉල්ලා සිටිමින් ඇමතුමාටත් අපේ ලේකම්තුමාටත් ඒ සියලුම ඒකාබද්ධ සේවය ඇතුළු සියලු දෙනාටම රටේ රාජ්‍ය සේවනයෙන් කරන සේවය අගයීමෙන් මගේ වචන ස්වාපය අවසන් කරනවා. ස්තුතියි.